ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
කොරෝනා වෛරස රෝග ව්‍යාප්තිය සම්බන්ධව සමස්ත ලෝකයේම අවධානය යොමු වෙමින් තියෙන දැන් දීර්ඝ කාලයක සිට අපිත් ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන් හැම සතියේම සිකුරාද දවසේ කොරෝනා වෛරස වසංගතය සම්බන්ධව වන ලෝක තත්ත්වය පිළිබඳ විමසීමකට ලක් කරනවා. ඒ අතරතුරේදී අපේ මාතෘභූමි ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳවත් අපි කතා බහ කරනවා. ඉතින් අදත් ඒ කාර්යතාවයට අපි සූදානම් ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය තුලින්. සුපුරුදු ලෙසින්ම මේ කාර්යතාවයට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රුක්ෂි.
අපි ඇමරිකාවෙන් පටන් ගනිමු. මොකද ඇමරිකාව සම්බන්ධ වන තොරතුරු කිහිපයක් වාර්තා වන නිසා අපි පසුගිය සතිවලත් කිව්වනේ අමල්, ඇමරිකාවේ තමයි මේ වෙනකොට වැඩිම ආසාදිතයන් සහ ඒ වගේම වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කියලා. මේ සතිය තුළදී ඇමරිකාව තවත් ආකාරයකින් මේ සම්බන්ධව වාර්තාගත අන්දමින් තොරතුරු ලබා දුන්නා ලෝකයට. මේ තමයි සමස්ත ලෝකයේම මේ වෙනකොට එක් දිනකදී මිය ගිය කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගිය වැඩිම පුද්ගලයන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වීම කියන ඉතාමත්ම කනගාටුදායක සිදුවීම. ඇමරිකාවට මෙවැනි වූ තත්ත්වයක් උද්ගත වුණේ ඇයි? ඇමරිකාවේ මේ වෙනකොට කොරෝනා වෛරස වසංගත ව්‍යාප්ති තත්ත්වය සහ එය පාලනය කිරීමට ගෙන ඇති තත්ත්වය පිළිබඳව වන තොරතුරු වලින් එහෙමනම් අපි අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු.
දිනුක්ෂ, අතරම එක දවසකදී ජීවිතක්ෂර පත්වෙච්ච සංඛ්‍යාව 2600ක් බ්‍රහස්පතින්දා ප්‍රාය 24ක කාලය තුළදී ඇමරිකාවේදී 2600ක් මේ කොරෝනා වසංගතය නිසා ජීවිතක්ෂර පත් වුණා. මේක ඇත්තටම වාර්තාගත සංඛ්‍යාවක්. නමුත් ඒ එක්කම මේ විදිහට විශාල සංඛ්‍යාවක් එක දිනක මිය ගියාට දැන් ඇමරිකාවේ දිනකට වාර්තා වෙන අලුත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමෙන් පහත යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමස්තයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදය තමයි දැනට ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති වෙලා තියෙන්නේ. 32,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ එක්කම ආසාදිතයන්ගේ සංඛ්‍යාව 650,000ට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඇමරිකාව ඔවුන් දැනට පනවා තිබෙන ඒ සීමා බොහෝ දුරට ඉදිරියේදී ලිහිල් කරන්න පුළුවන් කියලා ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. මොකද ඇමරිකාව දැන් මේ කොරෝනා වසංගතයේ උච්චතම අවස්ථාව පසු කරලා දැන් ක්‍රමක්‍රමයෙන් වසංගතයේ පහ වෙන තත්ත්වයක්, නැත්නම් ඒ අඩු වෙන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. අපි බැලුවොත් ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ තමයි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්න ප්‍රදේශයේ හැටියට වාර්තා වෙන්නේ. එතන මේ වෙනකොට මරණ 11,500කට අසන ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් නිව්යෝර්ක් නගරයේ දිනකට මරණ සංඛ්‍යාව 750ක් වගේ වාර්තා වුණාට ඒක එක්තරා විදිහකට මේ මරණ සංඛ්‍යාව ඊට වඩා උඩ යන්නේ නැතිව ඒ එක ප්‍රමාණයක පැවතීමත් අලුත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින අඩුවීමත් නිසා යම්කිසි විදිහක සුබදායි තත්ත්වයක් ඇමරිකා එක්සත් ජනපදයේ දැන් ඇති වෙලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්.
ඇමරිකාව ලොක්ඩවුන් එකකට ගිහිල්ලා හිටියා නේද? දැන් එහි තත්ත්වය කොහොමද?
ඔව්, ඇමරිකාවේ තියෙන ලොක්ඩවුන් එක දිනුක්ෂ එක 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 ප්‍රාන්තවල ඒ ප්‍රාන්තවල බලධාරීන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒ ගත්ත ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය දැන් ඇවිල්ලා තියෙනවා. බොහෝ ප්‍රාන්තවල ප්‍රධාන කර්මාන්ත නැවත ආරම්භ කිරීමේ කටයුත්ත දැන් ක්‍රමක්‍රමයෙන් පටන් ගන්න තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
ඇමරිකාව සම්බන්ධව මේ සතියේ තවදුරටත් කතා බහ වෙන්න පටන් ගත්ත සමස්ත ලෝකයේම. මොකද මේ වෙනකොට කොරෝනා වෛරස රෝග වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඉමහත් කාර්යභාරයක් ඉටු කරමින් තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාව විසින් ලබා දෙන ප්‍රතිපාදන අත්හිටුවන්නට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමග මේ සම්බන්ධව ලෝකයේ බොහෝ රටවල් කනගාටුව ප්‍රකාශ කරමින් තියෙනවා මේ වෙනකොට. අමල්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ තීරණයට හේතුව පිළිබඳවත් අපි ටිකක් අවධානය යොමු කරමු.
ඔව් දිලුක්ෂි, මේක ඇත්තටම කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත් කරා. මෙතනදී මේ ලෝක වසංගතයක් බවට පත් වෙලා මෙතරම් විශාල පිරිසක් මේ ජීවිතක්ෂයට පත් වුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ අකාර්යක්ෂම ක්‍රියාපටිපාටිය නිසයි කියලා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් කෙලින්ම චෝදනා කළා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඔවුන් චීනය ආරක්ෂා කරන්නට කටයුතු කළා. ඒ වගේම වසංගතය ආරම්භ වෙනකොට මුල් අවස්ථාවේදී චීනය මේ පිළිබඳ කරුණු වසන් කිරීම ඇතරම චීනය නිසි තොරතුරු හා දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා නොදුන්නා පමණක් නෙමෙයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීනය කියන දේවල් විශ්වාස කරලා මුලින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව පනවපු ඒ ගුවන් ගමන් තහනම් ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කළයි කියලා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඔහු ඒ මුලින් ගත්ත ක්‍රියාමාර්ගය චීනයෙන් සිට ගමන් කරන අය තමන්ගේ රටට එම වැළැක්වීමට ගත්ත පියවර හරිය. නමුත් අනිත් රටවලුත් එවැනි පියවරවල් ඒ අවස්ථාවේදී ගත්තනම් මේක ලෝක වසංගතයක් බවට පත්වන්නේ නැහැ කියලා. ඉතින් එතනදී ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ සම්පූර්ණයෙන් මේ වසංගතයේ පැතිරීමේ පිළිබඳ වගකීම පටවල ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකාව විසින් ලබා දෙන ඒ මුදල් ප්‍රතිපාදන අත්හිත වීමට කටයුතු කරා. වසරකට ඩොලර් මිලියන 400ක් හා 500ක් අතර ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙනවය. ඒ ලබා දීම අත්හිත වීමට ඔහු තීරණය කරයි කියලා. ඉතින් මේ ගත්තු තීරණය අනිකුත් ලෝක බලවතුන්ගෙන් සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි ලෙස විවේචනයට ලක් කරා. මොකද මෙවැනි අවස්ථාවකදී ඒ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන ප්‍රතිපාදන කපා හැරීම මේ වසංගතයේ පැතිර යාමට හේතු වෙන්නට පුළුවන්. ඒ මේ වසංගතයේ මර්ධනය කිරීමට අරගෙන තියෙන පියවරවලට මේක බාධාවක් වන්නටත් පුළුවන් කියලා. දැන් මේ විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ප්‍රතිපාදන අත්හිර වන අතරතුරේම දිලුක්ෂි ලෝකයේම ඉන්න ප්‍රධානම ධනවතා හැටියට අපි දැන් හඳුන්වන බිල් ගේට්ස්, එහෙම නැත්නම් මේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ ආරම්භක සහ එහි ප්‍රධාන අයිතිකරු, ඔහු ප්‍රකාශයට පත් කරා මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට විරුද්ධව මේ විදිහට ක්‍රියාත්මක කිරීම සුදුසුයි. ඒ නිසා බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මිනින්දා ගේට්ස් ඔවුන් විසින් පවත්වාගෙන යන පුණ්‍ය ආයතනයක් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර ඉහළ දමන්නට ඔවුන් ජනවාරි මාසයේදී මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එන්නතක් සොයා ගැනීම සඳහා ඩොලර් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කරලා තිබුණා. ඒකට තවත් ඩොලර් මිලියන 150ක් ඔවුන් දැන් එකතු කරලා තියෙනවා. ඉතින් මේ දෙපළ දැනට ඩොලර් මිලියන 250ක් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය කරගෙන යන වැඩපිළිවෙලට එන්නතක් සොයා ගැනීමටත්, විශේෂයෙන්ම අප්‍රිකානු හා ආසියානු කලාපයේ තියෙන දුප්පත් රටවල්වලට ඒ කොරෝනා වෛරසය මැඩලීමේ ඔවුන් ගන්නා පියවරවලට සහාය දැක්වීම සඳහා මේ මුදල් පාවිච්චි කරන්න බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා.
දැන් අමල්ලෝ, ඇමරිකාව පිළිබඳව කතා බහ කරද්දී තවත් කාරණාවක් පිළිබඳව මේ සතියේ ලෝකයේම අවධානය යොමු වුණා. ඒ තමයි මේ අපි දන්නවනේ, දැන් ඇමරිකාවයි චීනයයි දෙගොල්ලන්ට වරද පටවමින් තියෙනවා කියලා මේ වෛරසය ආරම්භුනේ කොතනින්ද කියන කාරණාව පිළිබඳව ඇමරිකාව යම් පියවරක් ඉදිරියට තියලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. මේ චීනයේ වුහාන් වලින් යම් පරීක්ෂණාගාරයකින් මේ වෛරසය මුදාහැරුණද කියන කාරණාව සම්බන්ධයෙන් යම් පරීක්ෂණයක් කරන්න යනවා කියලා. මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද?
දිලුක්ෂි, ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා දිගින් දිගටම චෝදනා කළා මේ වෛරසය පටන් ගත්තේ චීනෙන් සහ මේ වෛරසයට වග කියන්න ඕනේ චීනයේ කියලා. දැන් ඔහුගේ විදේශ ලේකම් මයික් පොම්පෙෝ ඔහු සඳහන් කළා තියෙනවා මේ වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පරීක්ෂණයක් පවත්වනයි කියලා. මෙතනදී ඔවුන්ට සැකයක් තියෙනවායි කියලා වුහාන් නගරේ තියෙන රසායනාගාරයක් තුළ මේ වෛරසය ඔවුන් නිෂ්පාදනය කිරීමක් කරලා තියෙනවා. එතනදී සිද්ධ වෙච්ච අත්වරද්දක් නිසා හෝ ඇති වෙච්ච අනතුරක් නිසා මේ වෛරසය එතනදී මුදාහැරලා පසුව ඒක ලෝකයට ව්‍යාප්ත වුණයි කියලා. මෙතන මේ ඔවුන් සඳහන් කරන්නේ වුහාන් නගරයේ තියෙන ඒ රසායනාගාරය වවුලන්ගෙන් පැතිරිය හැකි වෛරස් සම්බන්ධයෙන් පරීක්ෂණ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආවයි කියලා. ඉතින් ඒ පරීක්ෂණ කිරීමේදී ඔවුන්ගේ වැරදි ක්‍රියාකලාපය නිසා මේක සමාජයට එතනින් පිට ඇතුළත් වුණයි කියලා. ඉතින් ඒ අනුව තමයි ඇමරිකාව මේ පරීක්ෂණයක් කරන්නට දැන් පියවර අරගෙන තියෙන්නේ. ඉතින් මෙතන චීනයයි ඇමරිකාවයි මේ අවස්ථාවේදී මේ වෛරසය පිළිබඳ එකිනෙකාට චෝදනා එල්ල කරගෙන ඉන්නවා. මොකද චීනයත් එක අවස්ථාවකදී චෝදනාවක් එල්ල කළා ඇමරිකානු යුද හමුදා බටපිරිස් විසින් මේ වෛරසය ඕනෑකමින් වුහාන් ප්‍රාන්තයේදී ව්‍යාප්ත කළයි කියලා. ඉතින් මේ මෙතන කවුද හරි කියන එක අපිට තාම දැනගන්නට අමාරුයි. නමුත් මේ රටවල් දෙක එකිනෙකාට චෝදනා කිරීම නම් අඩු වෙලා නැහැ.
අපි යුරෝපා කලාපය පිළිබඳව අවධානය යොමු කළිතින් අපිට පසුගිය සතිවලදී දැකගන්නට ලැබුණාමල් රටවල් කිහිපයක් මේ කොරෝනා වසංගත තත්වයට දරුණු ලෙසින්ම ගොදුරු වී සිටිනවා. ඉතාලිය ප්‍රමුඛයෙන් ඊට පස්සේ ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය වගේ රටවල්. හැබැයි මේ රටවල් අතරනුත් ජර්මනිය තමයි අපිට කැපිපෙන රටක් විදිහට වාර්තා වන්නේ. සෑහෙන දුරට මේ පවතින තත්වය යටතේ කොරෝනා වසංගතයේ තම රට තුළ ව්‍යාප්ත වීම වළක්වාලීමට හැකියාව ලබාගත් යුරෝපීය රටක් විදිහට. නමුත් කනගාටු වෙනුවත් ප්‍රකාශ කරන්නට සිද්ධ වෙනවා ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ රටවල් මේ ව්‍යාප්ති තත්ත්වය අතින් ඉහළම ස්ථානයක සිටිනවා කියලා. අපිට විශේෂතා විදිහට මේ සතිය තුළදී මේ රටවල් සම්බන්ධයෙන් දැනගන්නට තියෙන මොනවද?
දිරුක්ෂි, ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ප්‍රකාශ කරලා තියෙනවා මේ වසංගතයේ පැතිරීමේදී මේ වසංගතයේ සුළි කුණාටුවක් නම් ඒකේ කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙලා තියෙන්නේ අද යුරෝපයයි කියලා. මොකද කලාපයක් හැටියට වැඩිම ආසාදිතයන් ගණක් ඉන්න ඒකම වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන යුරෝපෙන්. එතකොට මේ අපි යුරෝපයේ රටවල් දිහා බලපුවාම දැනට තියෙන විදිහට වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති වෙලා තියෙන ඉතාලියේ 22,000කට අධික මරණ සංඛ්‍යාවක් ඉතාලියනුත්, ඒ වගේම ස්පාඤ්ඤයේ 19,000ක් මරණ, ප්‍රංශයේ 18,000කට කිට්ටු වෙන මරණ, ඊට පස්සේ බ්‍රිතාන්‍ය මරණ 13,700ක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා මේ වෙනකොට. ජර්මනිය 4,000කට අඩුවෙන් තියෙන්නේ. නෙදර්ලන්තයේ බැලුවොත් 3,300ක වගේ ප්‍රමාණයකට තමයි තියෙන්නේ. ඉතින් මේ සමස්තයක් හැටියට මේ මරණ සංඛ්‍යාව යුරෝපයේ වැඩි වෙන අතරතුරේදීම මේ වෙනකොට යුරෝපයේ තත්ත්වය දිහා බලපුවාම වැඩිම මරණ තියෙන ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රංශය ඒ වගේ රටවල් වල අලුත් ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් දකින්න ලැබිලා තියෙනවා පහුගිය දින කිහිපයේදී. ඒ රටවල් වල ඒ ඔවුන් දැනට පනවා තිබෙන ඒ තහනම් දැන් ලිහිල් කරන්න කටයුතු කරනවා. නමුත් බ්‍රිතාන්‍ය මේ වෙනකොට බ්‍රිතාන්‍යෙත් මරණ 13,000ක් වාර්තා වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය ඔවුන්ගේ ඒ ලොක්ඩවුන් එක තව සති 3කින් දීර්ඝ කරලා තියෙනවා. ඊට අමතරව යුරෝපයේ මරණ අඩුවෙන් මිට කලින් වාර්තා වෙච්ච තුර්කිය, යුක්‍රේනය, රුසියාව වගේ රටවල් වල යම් කිසි විදිහක ඒ මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් දකින්න තියෙනවා. ඉතින් ඒ රටවල පනවා තිබෙන සීමා හැම නැත්නම් මේ ලොක්ඩවුන් එක තවත් උත්සන්න කිරීමට කටයුතු කරලා තියෙනවා. නමුත් සමස්තයක් හැටියට යුරෝපයේ මේ වැඩිම ආසාදිතයන්ගේ සංඛ්‍යාවක් තිබුණට ඒ බොහෝ රටවල් ඒ තමන්ගේ උච්චත අවස්ථාව පහු කරලා දැන් අර ඒ ප්‍රස්ථාරය ක්‍රමක්‍රමයෙන් අඩුවන තත්ත්වයට පත් වෙලා තියෙනවා.
අපේ දැන් අවධානය යොමු වෙන්නේ එහෙමනම් ආසියාතික කලාපයටයි. ආසියාතික කලාපයේ රටවල් කිහිපයක් කෙරෙහි ලෝක අවධානය යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම චීනය, චීනයේ දැන් තත්ත්වය, ඒ වගේම පසුගිය කාලවකවානුවේදී අපිට මතකයමල් ආසියාතික කලාපයේ මේ සිංගප්පූරුව ඉතාමත්ම හොඳින් මේ කොරෝනා වසංගත තත්ත්වය පාලනය කරපු රටක් විදිහට අපිට තොරතුරු වාර්තා වුණා. නමුත් දැන් එහි තත්ත්වය වෙනස් වීගෙන යනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම දැඩි ලෙසින් බලපෑමට ලක් වෙලා පසුවය සාර්ථකව මර්ධනය කරපු රටක් විදිහට කොරියාව වාර්තා වුණා. ඉන්දියාවත් ලෝකයේ අධිකතර ජනගහනයක් වාසය කරන රටක් විදිහට කොහොමද මේක පාලනය කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානයක් තියෙනවා. ඒ වගේම අපේ මව්බිම ලංකාව මේ පිළිබඳව කතා බහ කරද්දී මේ සතිය වෙනකොට වාර්තාවන සුවිශේෂතා මොනවද මේ රටවල් වල?
දෘෂ්‍ය බැලුවොත් චීනයේ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආසියානු කලාපයේ චීනයේ දැන් රෝගය පැතිර යාම බොහෝ දුරට පාලනය කරලා විශේෂයෙන්ම මේ රෝගය ආරම්භ වුණයි කියලා සැක කරන ඒ වුහාන් නගරේ මිනිසුන්ට පණවල තිබිච්ච ඒ තහංචි ඉවත් කරලා ඒ ප්‍රදේශයේ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ඒ එක්කම චීනය සමස්තයක් හැටියට ගත්තාම චීනයේ ඒ අලුත් ආසාදිතයන් ඇතිවීම ඉතාමත්ම අඩු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ එක්කම ඒ අලුතෙන් වාර්තා වෙන ආසාදිතයන් පෞගිය සති කීපයේදී චීනයට පිටරටින් පැමිණි චීන පුරවැසියන් හැටියටයි හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ රෝගය නැවතත් රටට ඇවිල්ලා තියෙන්නේ පිටින් ආව මිසක්ක රට තුළ එය පැතිරීම බොහෝ දුරට පාලනය වෙලා තියෙනවා. අපි දකිනවා සිංගප්පූරුව මේ මුල් අවස්ථාවේදී ඉතාමත්ම හොඳට කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනය කරපු රටක් හැටියට ප්‍රසිද්ධියට පත්වෙච්ච සිංගප්පූරුව නැවතත් එක පාරටම එක දිනකදී ආසාදිතයන් විශාල සංඛ්‍යාවක් 447ක් බදාදා වෙනකොට එක දිනකදී පමණක් වාර්තා වුණා. මේකට ප්‍රධාන හේතුව හැටියට ඔවුන් හඳුන්වන්නේ සිංගප්පූරුවේ රැකියාව කරන විදේශීයන් පැමිණි ඒ කම්කරුවන් ඉන්න ඔවුන්ගේ ඒ නිවස්නවල ඉතාමත්ම තදබද තත්ත්වයක් තුළ ඔවුන් ජීවත් වෙන නිසා මේ ඩෝමෙට්‍රීස් වල එහෙම නැත්නම් මේ නිවස්නවල තමයි මේ රෝගයේ පැතිරීම ආරම්භ වුණේ කියලා. ඉතින් ඒ අනුව නැවතත් ඒ සීමා බන්ධන ඇති කරන්නට සිංගපූරුව තීරණය කළා තියෙනවා. සිංගපූර මුල් අවස්ථාවේ බොහොම කාර්යක්ෂමව මේ රෝගය පාලනය කරන මරණ සංඛ්‍යාව 10කට අඩු කරලා තිබුණා. ඒකම දිලුක්ෂි මේ කොරියාවත් බොහොම සාර්ථකව මේ රෝගය පාලනය කරපු රටක්. ඔවුන් මේ වෙනකොට තමන්ගේ පාර්ලිමේන්තුව මැතිවරණයක් පවත්වලා පාලක පක්ෂය විශිෂ්ට ජයක් ලැබුවා පමණක් නෙවෙයි මේ මැතිවරණයේදී වෙන මැතිවරණ වලටත් වඩා වැඩි සෙනගක් වැඩි ඡන්දදායකයන් සංඛ්‍යාවක් සහභාගී වුණා කියලාත් වාර්තා වෙනවා. මේ ඡන්දේ විශේෂත්වයක් වුණේ ඡන්දය ලබා දීමට යන පුද්ගලයන්ට ඒ අර මුහුණු ආවරණ පළඳගෙන ඒ වගේම හෑන්ඩ් සැනිටයිසර් පාවිච්චි කළා තමයි ඡන්ද පොලට යන්නට සිද්ධ වුණේ. ඒ එක්කම කොරෝනා ආසාදිතයන්ටත් ඡන්දේ දීමේ අවස්ථාවක් ඔවුන් ලබා දීලා තිබුණා. ඡන්දය දින 3ක් තුල පවත්වලා මොකද මේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගන්න ඕන නිසා ඡන්දදායකයන් ගිහිලා ඡන්ද පොලේ පෝලිමේ ඉන්නකොටත් ඒ පෝලිමේ අර දුරස්ථභාවය මීටරයක් හෝ මීටර එකහමාරක විතර වගේ ඒ දුරස්ථභාවයක් පවත්වා ගන්න ඕන නිසා මේ ඡන්දය පැවැත්වීමට වැඩි කාලයක් ගිය නිසා ඒක දින 3ක් 30 පවත්වලා තමයි සාර්ථකව ඒ කටයුත්ත වුන් නිමා කළේ. ඒ එක්කම අපි බැලුවොත් ඉන්දියාව ඔවුන්ගේ තියෙන ලොක්ඩවුන් එක මැයි මාසයේ 3 වෙනිදා වෙනකන් ඔවුන් දැන් දීර්ඝ කරලා තියෙනවා. මොකද ඉන්දියාවේත් වියක් ඇති වෙලා තියෙනවා. ඒ සමාජයේ තුල රෝගය ව්‍යාප්ත වීම දැන් වැඩි වෙලා තියෙනවා කියලා ඒ බිය නිසා නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා තවත් සති 3කින් ඔහු ඒ ලොක්ඩවුන් එක දීර්ඝ කළා. ඉතින් ඒ අනුව මැයි මාසයේ 3 වෙනිදා තමයි ඒ ලොක්ඩවුන් එක ඉවත් කරන්න ඔහු කටයුතු කරා. අතරම ඉන්දියාව ශ්‍රී ලංකාවට දවස් 5කට පස්සේ තමයි ලොක්ඩවුන් එක උන් ආරම්භ කළේ. ඉතින් ඒ විදිහට බලපහම ශ්‍රී ලංකාවේ බොහෝ දුරට මේ දැනට පවතින ඇඳිරි නීති තත්ත්වය යටත් පිරිසෙන් මේ මාසේ අවසානයේ වෙනතුරුවත් පවත්වාගෙන යාවි කියන විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය අංශවල නිර්දේශ වෙලා තියෙන්නේ මේ මාසේ අන්තිම වෙනකන්වත් ඒක පවත්වා ගන්නට අවශ්‍යයි කියලා.
හොඳයි අමල්, අපි එහෙමනම් ස්තුතිවන්ත වෙනවා මේ සතියේදීත් සමස්ත ලෝකයේම කොරෝනා වසංගතය හා සම්බන්ධ වන කාලීන තොරතුරු වාර්තා කිරීම පිළිබඳව. එහෙමනම් අපි ලබන සතිය සිකුරාදා මේ විශේෂංගයෙන් යලිත් හමු වෙමු. අයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.